බුද්ධාගම ලංකාවට වැඩම කළ දා සිට මෙරට යුගයෙන් යුගය විහෙර විහාරස්ථානයන් බිහිවෙන්නට පටන් ගත්තා. එමෙන්ම එක් එක් නිකායන්ට අයත් විහාර වංශකයන් බිහිවීම නිසා විහාරස්ථානද විවිධ හැඩරූ ගත්තා. මේ පේන පන්සලත් අන්න එවැන්නා. බුරුමේ සිට වැඩම කළ යූ විනයාලංකාර නම් ස්වාමිපාදයන් වහන්සේ නමකයි මේ පන්සලේ ආදි කතෘවරයන් වහන්සේ වන්නේ. බුරුම සම්ප්‍රදායේ විහාරස්ථානයක තිබිය යුතු විශේෂ ලක්ෂණ අනුවයි මේ පන්සල පිහිටුවලා තියෙන්නේ. බිතුසිතුවම් එහෙම නැත්නම් චිත්‍ර පින්තූර ආදිය සාමාන්‍යයෙන් බුරුම පන්සල්වල දකින්නට නැහැ. මේ පන්සලෙත් එහෙමයි. පොකුණුවිට පිහිටි ශ්‍රී විනයාලංකාරාමේ තවත් ප්‍රසිද්ධ බුරුමේ සිට වැඩම කරන ලද රන්මුවා බුද්ධ ප්‍රතිමාව වැඩ සිටින නිසායි. ඒ වගේම මේ බුරුම සම්ප්‍රදායේ කිරිගරුඬ බුද්ධ රූපේ නිසාත් ජනප්‍රියත්වයක් දරනවා. ඒ හැර තවත් කරුණක් තියනවා නම් මේ පන්සල ප්‍රසිද්ධ වීමට ඒ මෙරට ශාසනයේත් ධර්මාභිවෘද්ධියේත් සාහිත්‍ය ප්‍රබෝධියේත් අතිශය කීර්තිදර හිමිනමක් වන මහා පූජ්‍යපාද පොකුණුවිට ශ්‍රී විනයාලංකාර රාමාධිපති අතිගරු රේරුකාණී චන්දවිමල ලුකහාමුදුරුව නිසායි. වයසින් ගත දුබල වී ගියත් කුඩා දරුවෙකුව මහනදම් පුරන්ටා දිනේ සිට උන්වහන්සේ කරන ලද බුද්ධ වන්දනාව සඳහා 86 වෙනි වියේ පසුවද අදත් උන්වහන්සේ සැරයටියක ආධාරයෙන් බුදුගෙට වැඩම කරයි. විසිතුරින් පිරි ලෝකයේ අතර ගිහිගේ ගින්නෙන් මිදී ලොව ඒකාලෝක කළ බුද්ධ ධර්මයේ රටක පුහුදුන් ජනතාවට කියාපාන්නට නැවත මෙරට ජන්මලාභය ලද බුදුන් දුටු බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකසේ උන්වහන්සේ අපට පෙනී. චන්දවිමල ලොකුහාමුදුරුව සැබවින්ම නිහතමානී කමේ කෙළවරටම ගිය උතුමෙකි. නිශ්ශබ්දතාවේ ප්‍රකර්ශ විවේකය චිත්ත සමාධිය ජීවිතයෙන් අගය කරයි. කීර්තියට හෝ ප්‍රසිද්ධියට කැමැත්තක් දක්වන්නේ නැත. කොතරම් ලොකුවද කොතරම් උසස් වූද තනතුරු ප්‍රාර්ථනා කරමින් කිසි කෙනෙකු සොයා උන්වහන්සේ පියවර තැබුවේ නැත. එහෙත් උන්වහන්සේ එදා සාමණේර නමකව සිටි කාලයේ මෙන් අදත් සොයා යන එක් පිළිරුවක් පමණක් ඇත. ඒ නිර්මල ධර්මයේ දේශනා කළ බුදුපියාණන් වහන්සේගේ ප්‍රතිරූපයයි. අහිංසක ගැමි සුවඳ වහනේ වන මේ රේරුකාණ කියන ගමයි චන්දබිමල ලොකුහාමුදුරන්ගේ උපන් ගම. වෙල් සුවඳ, ගැමි දහදිය සුවඳ සිය ආත්මයට එකතු වුණේ උන්වහන්සේ උපන් මේ ගමේ නිර්ව්‍යාජත්වයේ තුලින්. මේ නිවසේ තමයි උන්වහන්සේ උපන්නේ කලක් හැදුනේ. සිය දෙගුරුන් සමග කුඩා කාලයේ ගත කළේ ගිහිගය අතහරින තුරු.
අභිධර්මයේ කියන දේ සාමාන්‍ය පුද්ගලයන්ට තේරුම් ගැනීමට අපහසු, ඉතාමත් බරපතල විෂයක් හැටියටයි බොහෝ දෙනා සලකන්නේ. එබඳු බැරෑරුම් විෂයක් කාටත් තේරෙන සරල සුගම භාෂාවකින් කීමටත් ඒ වගේ ලිවීමටත් දක්ෂ පුද්ගලයින් අතර මුල් තැනම ඉන්නේ මහාචාර්ය රේරුකාණී චන්දවිමල නායක හාමුදුරුව. දැනට හොරණ පොකුණුවිට විනයාලංකාරාමේ හෙවත් බුරුම පන්සල කියලා කියන පන්සලේ වැඩ සිටින රේරුකාණී නාහිමියන්ගේ වයස අවුරුදු 89ක්. බණ්ඩාරගමට නුදුරු රේරුකාණ කියන ගමේ පදිංචිව හිටපු දොන් බස්තියන් පවුලිස් ගුණවර්ධන ගොවි මහතෙක්. ඒ මහත්මයාගේ හාමිනේ මොනසිංහගේ පොඩි නෝනා උපාසිකාව. සුළු සුළු වෙළඳාමුත් කරලයි ඒ උපාසිකාව ජීවත් වුණේ. 1897 ජූලි මාසේ 19 වෙනිදා මේ යුවලට උපන් කුළුඳුල් දරුවගේ නම රූබෙල් ගුණවර්ධන. පසු කාලයේදී රේරුකාණී චන්දවිමල කියලා ලෝක ප්‍රකට වුණේ මෙන්න මේ රූබෙල් කියන දරුවයි. ඔබ වහන්සේ ඉපදුනේ රේරුකාණ කියන ගමේ. ඒ ගමේ ඒ කාලේ ඉස්කෝලයක් තිබුණාද? එහෙම නැත්නම් ඉගෙන ගන්න ගියේ වෙනත් ඉස්කෝලයකටද?
ඒ ගමේ ඉස්කෝලයක් තිබුණා. මේ අපි ගියේ වීදියගොඩ කියන අල්ලපු ගමේ ඉස්කෝලෙට.
එතකොට ඒ වීදියගොඩ ඉස්කෝලේ ඊට විතර නිකන් මොන පන්තියෙන් ඉගෙන ගත්තද?
දේන පන්තියට විතරයි. ඒ කාලේ ළමයි ඉස්කෝලෙත් මේ 90ද කොහෙද යන්න මම මොන කාලේ හිටියේ ළමයි. පොල්ලත් හැදිලා පොල්ලත් නඩුවක් ඉස්කෝලේ.
ඔබ වහන්සේ මහාන වුණේ කවදද? කොහේදිද? ඔබ වහන්සේගේ ගුරු හාමුදුරුවෝ කවුද? අන්නේ කාරණා දැන් අපට කරුණා කරලා විස්තර කරලා දෙන්න.
අපි මහනුනේ මේ ස්ථානයේදීමයි ගුරුහාමුදුරුව යෝ විනය අලංකාර කියලා කියන ගුරු හාමුදුරුව. ඒ හාමුදුරුව මේ කුළුපන වැරැල්ල හේන කන්ද වැඩ හිටියා. ඉතින් කොහොම දායකව පැහැදිලා මේ හාමුදුරුවන් යන්න අරින්න බැරිය කොහොම හරි නවත්ත ගන්න ඕනෑ කියලා මෙතන පන්සලක් හදලා මෙතන වැඩමවගෙන ආවා. මෙතන ආවයින් පස්සේ බුරුම රටේ සිරිතක් තියෙනවා, පිරිමි දරුවෙක් වුණොත් හැම එක්කෙනාම පැවිදි කරම. ඒ සිරිත අනුව වෙන්නේ නැති ඒ හාමුදුරුවෝ මේ මිනිසුන්ට මේ පැවිදි කිරීමේ ආනිසංසය කොහොම ඒ ගැන බල කියන්නත් පටන් අරගත්තා. ඉතින් බොහොම දෙනා දරුවන් පැවිදි කරවන්න සූදානම් වුණා. ඉතින් අපේ තාත්තත් බොහොම ඒ හාමුදුරුවන්ට පැහැදිලා හිටපු කෙනෙක් මගනුත් උඹටත් නරකව මහල වුණා වගේ මමත් ඉතින් හොඳයි කියලා ඇස්ති වුණා.
ඉතින් පැවිදින ආසාවක් තිබුණද බොහන්සේකිට කලින්?
අමුතු ආසාවකුත් නෑ. ඉතින් අර ඒ කාලේ හිතෙන හැටි
පැවිදින මේ ස්ථානේ පැවිදි වුණා. දැන් ඔබවහන්සේ විතරක්ද මෙතන පැවිදි නේද?
නෑ, 28 නමක් ඒ දවසේ එක තමයි පැවිදි වුණේ. එහෙම ඉන්නක අවුරුද්ද දෙකක් කොහොම ඉන්නකොට බුරුමේ බොහොම උසස් වැඩගත් හාමුදුරු කෙනෙක් වන්දනාවට ආවා. ඒ හාමුදුරුවෝ මේ සිරියනක් වගේ උගන්නන සංඝාරාමයක ප්‍රධාන හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුවන්ට බාර දුන්න මේ පිරිස. ඉතින් ඒ හාමුදුරුව බාර අරගෙන එහාට එක්ක ගියා.
බුරුමෙට එක්ක?
බුරුමෙට එක්ක ගියා.
එහෙදි කොහොමද ඔය අධ්‍යාපන කටයුතු කරුණේ? කොහොමද එහේ ජීවිතේ ගත කළේ?
ඉතින් ව්‍යාකරණ රහිත පාලි භාෂාව සූත්‍ර විනය අභිධර්මය කියන පිටකත්වය අභිධර්මය සමනක් නෙවෙයි. ඒ හෙදි ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්තේ බුරුම භාෂාවෙන් තමයි.
දීර්ඝ කාලයක් බුරුමේ ගත කරලා ඊට පස්සේ ආපහු ලංකාවට වැඩම කරලා ඔබ වහන්සේ කොහෙද මුලින්ම නතර වෙලා හිටියේ?
ලංකාවට ආවයින් පස්සේ මුලින්ම නතර වුණේ අර මේ මාලිගාවත් තිබුණා විසුද්ධාරාමයේ කියලා පන්සලක්. ඒ විසුද්ධාරාමයේ කියන එක බුරුම රටේම ඉගෙන කියාගෙන තත්ත්වයක් ලබාගෙන මේ රටට ආපු සිරිධම්ම කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරුව එතන මේ බොහෝ දෙනාට ධර්මය විශේෂයෙන් අභිධර්මය උගන්වමින් හිටියා. මමත් මේ අසවල් තැනට යන්නේ කියලා බලාපොරොත්තු නිශ්චයක් තිබුණ. එතකොට නීතියක් තියෙනවා, මේ පිටහරින් කෙනෙක් ආවත් සති දෙකක් මේ ඔය සනේසාවලියොන්ද ආණ්ඩුවට පෙනේ හිටින්න ඕනේ. ඒ පෙනේ හිටීමට නැවතීම සඳහායි විසුද්ධාරාමයට ගියේ. එහෙම ගිහිනකොට ඉතින් ක්‍රමක්‍රමයෙන් ඉතින් සිංහල භාෂාව ගැනත් ඉතින් වඩා දැනුමක් ඇති වුණා. මටත් ඉතින් ඔය ටික ටික උගන්වන්න ආවේ පුළුවන් වුණා සිංහල භාෂාවෙන්.
අභිධර්මය නෙමෙයි.
අභිධර්මය අත්දොම් මත අභිධර්මය තරක් නෑ.
ඊළඟට කොළඹ පන්සලෙන් පිටත් වෙලා කොහටද ඔබ වහන්සේ ඊළඟට වැඩම කළේ? නවතින්න ගිය කොහටද?
පානදුරේ වැල්ලමුද ආවාසක කලක් හිටියා. තාවන්නේ මාතර සත්‍යයේ නම කලක් ඉඳලා තියෙනවා. කළුතර කුමාරිකන්දේ කියන සාමාන්‍යනිකාය පන්සලක් ඒක. ඒ හාමුදුරුවත් රාමන්නනිකාය වුණාට බුරුමේම මහන උපසම්පදාව ලබාගත්ත කෙනෙක්. ඒ පන්සලේ ටිකක් කල් හිටියා. භවන ඉන්නකොට ඉතින් මේ මම මෙතන නම් ආවේ නෑ, මෙතන ආවේ නැත්තේ මෙතන මේ අති එක එකට මහන වෙච්ච අග්ග ධම්මාලංකාර කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරුව ඉතින් ගෝල බාලය හදාගෙන මේක පාවන්නේ කරගෙන හිටියා. ඉතින් ලැබේ වුණා පස්සේ ඒ හාමුදුරුව අපවත් වෙලා ඒක පාළු වෙලා යන්න. ඉතින් මම පැවිදි වෙච්ච තැන මූලස්ථානේ විනාශ වෙන්න ආරෙන්න හොඳ නැද්ද කියලා හිතාගෙන මෙතන ඇවිත් පදිංචි වුණා.
ඔබ වහන්සේ මේ අභිධර්මය ගැන මොනේ කොහොමද? ඒ වගේම මුලින්ම ලියපු පොත මොකක්ද කියලා අපිට විස්තර කරලා දෙන්න.
අභිධර්මය ගැන මම ලියලා දෙන්නම් පොත් දෙක තුනක් විතරයි. අනෙක් ඒවා අභිධර්මයම නෙවෙයි, සාමාන්‍ය ලෝකයා විසින් දැනගත යුතු ධර්ම විනය කොයිවත් තමයි.
මුල්ම පොත
මුලින්ම මම ලියුවේ නිර්වාණ විනිශ්චය කියලා පොතක්.
දැන් නායක හාමුදුරුවෝ පොත් කීයක් විතර ලියලා තියෙනවද?
ලොකු ගොඩා පොත් ගොඩක් ලියලා තියෙනවා. 25-30ක් විතර හරියට ගලම් මත ගන්න සමහර පොත් සම්පූර්ණ ඇත්තම අභාවයට ගිහිල්ලා.
තවත් ප්‍රශ්නයක් තමයි මේ මේ නායක හැමදෙරගේ පොත් මේ තරම්ම ජනප්‍රිය වෙන්න යම් කිසි විශේෂ හේතුවක් තියෙන්න ඕනේ නේද?
අලවිනේ හේතුව බෞද්ධයන්ට අවශ්‍යයෙන් ඕනෑ කරන කරුණු පිළිබඳවයි ඔය පොත් ලියලා තියෙන්නේ. වෙන කවුරුන් ලියලා නැහැ. ඒ නිසා ඒ කරුණු දැනගන්න ඕන කරන අයට ඔය පොත් අර වෙන ගන්න පොතක් ඇත්තේ නැහැ. ඒකෙන් තමයි ඒකනුනේ. තවත් ඉතින් එක කාරණයක් මේ මම ලියලා තියෙන්නේ හැම කාරණයක්ම මේක මොන විදිහකට ලිව්වොත් මොන විදිහේ වචනමාලා වලින් මේ කාරණය ලිව්වොත් ඒක අන්නේයන්ට තේරුම් අරගන්න පුළුවන් වෙයිද කියන එක කල්පනා කරලා තේරුම් අරගන්න පුළුවන් විදිහට තමයි. දැන් මේ බොහෝ දෙනා මේ ධර්මයේ තේරුම් ගන්නකොට අර පාලි වචන තියෙන හැටියට ඒ පාලි වචන අනුව මේ සිංහලෙන් ඒකට තේරුම කියනවා. එහෙම කිව්වට ඒක සිංහලට හුරු නැහැ, සිංහලයාට තේරෙන්නේ නැහැ.
කොහොමද ඔබ වහන්සේ පොත් ලියීමේ කටයුතු ඒ දෛනික කටයුතු කරන්නේ?
මේ ඉස්සර මේ පමුසලේ වැඩ හේරම කළේ මමයි මුල් කාලේ. මේ ඉන්න අයට ඉගැන්නේ ධන ප්‍රයාමත්, පෙරිත ප්‍රයාමත්, මරණ ප්‍රයාමත්. පස්සේ ඔය හැම දෙයක්ම කරන අතර ඔය නිවාඩුල හැටියට දවල් කාලයේදී පමණයම ලියලා තියෙන්නේ. රාත්‍රී කාලේ නම් කවදක්වත් ලියුවේ නැහැ. ඒ දවල් කාලේ තමයි ලියලා තියෙන්නේ. මේ ඔය වෙනවාගේ මේසයක් උදාරේ පුපුර තියාගෙන මෙන්න මේ දැල්ල උඩ මෙහෙම තියාගෙන එහෙම තමයි ලියලා තියෙන්නේ. ඔය ඔක්කොම ටික
වෙලාවල තමයි තේරෙම.
ඔව් මේ ඔව් මේක කෞතුක වස්තුවක්.
ජාතික වස්තුව.
ආ
ජාතික කෞතුක වස්තුවක් කියලා අපි කියමු.
ඔව්.
ඒතර ඕක උඩ තමයි හැම
පොතම තියෙන්නේ.
එතකොට එහෙම ලියලා ඔය දැන් හරි වැරදි බලන්න නැවත ලියන්න එහෙම එහෙම දෙයක් කරලා නැද්ද?
එහෙම හරි වැරදි බලලා නැවත ලියනවා නම් ඔය පොත් පොයිතෝට අහුග හොදට කරන්න ඕනේ. මම ප්‍රේ තමයි හීරියක් නෑ. මම මුලින්ම හැමදේ කරලි බලන් ඒ හරියට මුද්‍රණ මුද්‍රණය තු
කවදා වෙනස් කරන්නේ?
නැහැ.
මුල් මුල් අත්පිටපතම
ඒ පිටපතමයි. පිටපත දෙකක් කවදක් අහන්න ලියන්නේ.
මෙතෙක් අපි අහලා තියෙනවා මේ නායක හැමදෙරගේ පොතපත කියෝලා ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරගත්තේ අය. ඒ කියන්නේ නරක මගට යමින් ඉඳලා නොමගට යමින් ඉඳලා හරි මගට යොමු වෙච්චි රාශියක් පුද්ගලයන් මේ රටේ ඉන්නවයි කියලා. ඒ සම්බන්ධයෙන් නිදර්ශන කීපයක් දැන් මේ ඔබ වහන්සේට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්.
මෙතන මාපේකාව හැමදෙරු කෙනෙක්. හැමදෙරු ඉස්සෙල්ලා ගුරුවරේ. විද්‍යාව පිළිබඳ ගුරුවරයෙක් තමයි. මට ගමේ නම නම් මතකද නැහැ. ධම්මානන්ද කියන. ඒ නම පැවිදි වෙලා තියෙන්නේ ඔය අපේ පොත් කියවීමෙන්. වෙන කිසිම ගුරුවරයෙක් නැහැ. අපේ පොත් කියවීමෙන්ම ගිහිගේ ගැන කලකිරිලා පැවිදි වෙලා තියෙනවා.
ඒ කියන්නේ ආරක්ෂාවක් කරන.
අර ආරක්ෂාවක් කරලා පැවිදිලා කලක් ඔය ඉඳලා හිට ඊට පස්සේ මෙහාට ආවා. මේ අපට උපස්ථාන කරගෙන ඉන්න ඕනේ කියලා හිට දැන් මෙහාට ඇවිල්ලා තවරු පහක් විතර වුණා.
ඒ පොත් කියවීම ප්‍රතිඵල.
ඔව්. ශාසනාවතරණේ කියලා මේ පොතක් තියෙනවා. ඒ ශාසනාවතරණේ කියන පොත කියන්නේ පැවිද්දෙක් විසින් දැනගත යුතු පිළිසදිය යුතු ධර්ම තමයි. ඒ පොතේ ප්‍රස්තාවනාව මම ලියලා තියෙනවා. මේ පැවිදි වෙනවායි කියන එක ශරීරය පැවිදි කරනවායි කියන එක ඉසකෙස් දෙක බූගවලාලා සිවුරු ඇඳ පෙරවහම හරි යනවා. ශරීරය පැවිදි කිරීම ලේසි එකක්, හිත පැවිදි කර ගැනීම එහෙම ලේසි එකක් නෙවෙයි. දුෂ්කර දෙයක් කරගන්න ඕන කරන දේ හිත පැවිදි කිරීමේ කියන එක පොතේ ප්‍රස්තාවනාවේ විස්තරයක් තියෙනවා. මේ මට කොහෙද කියලා මතක නැහැ. සුමාන දෙහිකට තුනකට විතර ඉස්සෙල්ලා ළමක් ලියමනක් කියලා දෙනවා. ඒ ලියමනේ කියලා තියන්නේ මේ පැවිදි ජීවිතය කියන එක බොහොම සමීප සුඛෝපභෝගී ජීවිතයක් කියලා හිතාගෙන ඒ හැටියට පෙනෙලා එයා පැවිදි වුණා. සැවිදි වුණා. ඊපස්සේ සැවිදි ජීවිතේ ඒක නැති බව එයාට තේරිලා කලකිරිලා. ඔහොම යන්න හිත හිත ඉන්නකොට දවසක් පොත් පෙට්ටියක් සුද්ධ කරනකොට ඒ ශාසනාව තරණය කියන පොත එයාට මුණ ගැහිලා මේ අරගෙන ඒක කියවුවහම එයින් එයාට හිත සැවිදි කරගන්න පුළුවන් වුණා. දැන් ඉතින් හිත සැවිදි කරගෙන එයා මහමද ගම ආරක්ෂා කරගෙන හොඳින් ඉන්නවා කියලා ඒ ගැන මට ස්තුතිකව කියනවා.
මේ දීර්ඝ පළපුරුද්දක් තිබෙනවා. සතවර්ෂ භාගයකට අධික කාලයක් බුද්ධ ශාසනයට සම්බන්ධයෙන් කටයුතු කරපු උතුමෙකු හැටියට මේ බුද්ධ ශාසනය දියුණුවට කළ යුතු දේවල් ඒ වගේම අද පවතින අද ශාසනයේ තත්ත්වයේ සම්බන්ධයෙන් යම් කිසි මතයක් යම් කිසි උපදේශයක් ඔබ වහන්සේට ප්‍රකාශ කරන්න පුළුවන් ඇති. කරුණා කරලා ඒ සම්බන්ධ යමක් කියන්න පුළුවන්.
බුද්ධ ශාසනයේ පවතින්නේ සගාර අනගාරාද උභෝ අඤ්ඤෝඤ්ඤ නිස්සිතෝ ආරාධයන්ති සද්ධම්මං යෝගක්ඛේමං අනුත්තරං කියලා බුදුහාමුදුරුවෝ අදාර ගිහි පැවිදි දෙපක්ෂයේ අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් තමයි. ගිහි පැවිදි දෙපක්ෂයේ අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් කියලා කියන්නේ ගිහියා පැවිද්දන්ට උපකාර වෙන නෑ, පැවිද්දා ගිහියාට උපකාර වෙන්න ඕනෑ. ඔය ගිහි පැවිදි කොට්ඨාසයේ අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින එකක් මේ බුද්ධ ශාසනය. ගිහියාට පමණක් පවත්වන්න පුළුවන් කමකුත් නැහැ. ගිහියාගේ උපකාරය නැතුව පැවිද්දාට පවත්වන්න පුළුවන් කමකුත් නැහැ. දැන් මේ වර්තමාන කාලේ මේ රටේ වෙලා තියෙන්නේ මොකද්ද කියනනම් ඔය ගිහි පැවිදි සම්බන්ධයේ බොහොම ඈත් වෙලා තියෙනවා.
ඔබ වහන්සේගේ ජීවිත කාලය තුළ යම් යම් තනතුරු ලැබෙන්න ඇති, යම් යම් සම්මාන ලැබෙන්න ඇති, කොයි විදිය දේවල්ද ඔබ වහන්සේට ලැබිලා තියෙන ජීවිත කාලය තුළ?
තනතුරක් වශයෙන් ඉතින් නිකායේ මහානායකත්ව අපත පිරිනමල තියෙනවා.
මොකද්ද නිකාය? ඒ නිකාය කියන්නේ
ශ්‍රී ලංකා සුවදින් නිකාය.
ඒ බුරුම ක්‍රමයට
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් අභිධර්මයේ පිළිබඳ මහාචාර්ය ධුරය දීලා තියෙනවා. තව ඒ විද්‍යාලයෙන් සාහිත්‍ය දක්වත් කියන උපාධිය දීලා තියෙනවා. ප්‍රාචීන භාෂෝපකාර සමිතියෙන් පණ්ඩිත උපාධිය
දීලා
තියෙනවා.
අපි අහලා තියෙනවා ඔබ වහන්සේ අපවත් වෙච්ච දවසක ඒ ආදාහනය සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕන ආකාරය ගැන ලිඛිත උපදෙස් දීලා තියෙනවායි කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ ආදර්ශමත් ඒ ආදාහනය සම්බන්ධ ඒ ඔබ වහන්සේගේ නියෝගය අපේ ලක්ෂ සංඛ්‍යාත නරඹන්නම් වෙනුවෙන් කරුණාකරලා විස්තර කරලා දෙන්න පුළුවන්.
මේ කෙනෙක් බලහම ඒ මල දැනත්තාගේ ශරීර පිළිබඳ සිලිසදීම පිළිබඳව ලෝකයාගේ තියෙන මහා මුලාවක්. මහා මුලාවක් කියන්නේ එය කිරීමේ මූලික කාරණය මොකක්ද කියන එක ගැන සලකන්න. ඒක තේරුමක් නැහැ. කෙනෙක් මලොත් ඒ මල තැනැත්තාගේ ශරීරයේ භූම දානකවත් ආදාහනකවත් මොන එක කළත් කරන්නේ කිරීමේ පරමාර්ථය ස්ථානය සුද්ධ කර ගැනීමයි. මිනේ තියාගෙන තවකාට ඉන්න පුළුවන් කමක් නැහැ නෙවෙයි. ඒකේ ගේ සුද්ධ කර ගැනීමට ස්ථානය සුද්ධ කර ගැනීමට මිනිය ඉවත් කළ යුතුයි. ඉතින් එහේ මිනිය ඉවත් කරනකොට ඕකට පෙරහැරවල් කරන්න ඕනෑ ඕන නේද? ඉතින් ඒ නිසා මේ ලෝකයාට ආදර්ශමත් වෙන්න වෙනායට ඒවා කරන්න එපයි කියලා කිව්වොත් අපට බලන්නේ මං කෙනෙකුට ආදර්ශයට ගත්තොත් ආදර්ශයට ගන්න ලිපියක් ලියලා තිබ්බා. මොකද මේ මම දරගහම නම් ඕවා කරන්න එපයි කියලා හිත
අප දැන් සිටින්නේ සුවාසෝභෝගී වයසේය. අපට ඉදිරියට ජීවත් වීමට ඇත්තේ මන කලිතී. අපගේ මනන් සිටු වූ විටක ශරීරය ගැන පිළිපදින්නේ නිසේ දැනෙන නියුම් ආදී රවා මනන් ප්‍රතිග්‍ර නොකළ යුතුය. කිසිම සැරකින් ලක් නොකළ යුතුය. කොඩියක් දැනෙන පවා නොකළ යුතුය. මරණ සිදුව විටක දේහ කැමති කෙනෙකුට දැක ගැනීම සඳහා විශේෂ පැරැණිලක් නැති අප දවල් කාලයේ වෙති කුඩා ඇඳමට තබන්න සම්මන්ත්‍රයේ පහන් දෙක තුනක් ගල්වා තැබීම පමණ කරන්න පන්තල් වස්සේ අයිට ගරසෑයක් තනාපය අවසන් වූ විටක දවාලෙහි හෝ සාත්තිකයෙහි හෝ ලෑන් කතරුවක දේහය සබාගෙන දරසෑයක ඇතුළු කොට ගිනි දඟවන්න ආදාහන කිරීමට දිනයක් වේලාවක් කලින් නියම නොකර ගත යුතුය. වේලාව දරසෑය තනා අවසන් වූ වේලාවේ ආදාහනයෙන් පසු අපවත් වූ බවත් අප විසින් නියම කරගත පරිදි ආදාහන සිදු කළ බවත් දුවක්පත් මගින් සැලකිලි කරන්න. Thank you.
පරම පූජනීය රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීමෙන් පසුව පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමේ විහාරාධිපති ධුරයට පත්තුනේ 17 වසරක් මුළුල්ලේ රේරුකාණේ මහානායක ස්වාමින් වහන්සේට උපස්ථාන කළ උන්වහන්සේගේ ශිෂ්‍ය කිරුවරුවේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ. එම විහාරස්ථානයේ වර්තමාන තත්ත්වය පිළිබඳව අපි උන්වහන්සේගෙන් විමසුවා.
ශ්‍රී ලංකා සේජීන් නිකාය පිහිටවලා 2006 ජනවාරි 8 වෙනිදාට සියවසක් සම්පූර්ණ වෙනවා. මුළු මහත් බෞද්ධ